සුබ දවසක් වේවා දුවේ පුතේ. ඉතින් එහෙනම් අපි අදත් භූගෝල විද්‍යා විෂයට අදාළ තවත් සුවිශේෂී මාතෘකාවක තොරතුරු සාකච්ඡා කරන්න සූදානම් වෙමු. ඉතින් මම අද දවසේ ඔබත් සමග සාකච්ඡා කරන්න තීරණය කරේ තවත් හරි වැදගත් මාතෘකාවක් පිළිබඳව. භූගෝල විද්‍යා විෂයට කාලයක් තිස්සේ එකතු වෙලා තිබුණු සුවිශේෂී මාතෘකාවක් විදිහට අපිට සලකන්න පුළුවන් නිෂ්පාදන කර්මාන්ත කියන මාතෘකාව. ඉතින් මම අද ඔබත් සමග සාකච්ඡා කරන්නේ දරුවනේ නිෂ්පාදන කර්මාන්ත කියන පාඩම පිළිබඳව. නිෂ්පාදන කර්මාන්ත. ඉතින් මෙම පාඩමේ සුවිශේෂී තැන් හොඳින් ග්‍රහණය කරගන්න, ඉතාම හොඳින් මේ පාඩමට සවන් දෙන්න. අපි මුලින්ම බලමු මේ නිෂ්පාදන කර්මාන්තයක් කියන්නේ මොකක්ද, මේක කොහොමද ආරම්භ වුණේ ආදී වශයෙන් මෙහි මූලාරම්භය. සාමාන්‍යයෙන් දරුවනේ නිෂ්පාදන ක්‍රියාවලියට මානවයා අතගහන්නේ, එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියට මානවයා සම්බන්ධ වන්නේ මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම වෙන්න පුළුවන්. මානව ශිෂ්ටාචාරයේ සිට නොයසේනම් ඒ ආරම්භයේ සිට වර්තමානයේ දක්වා විකාශනය වෙලා තමයි අද තියෙන තත්වයට මේ නිෂ්පාදන ක්‍රියාවලිය නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට නිෂ්පාදනය කියලා කියන්නේ අපිට යම් දෙයක් නිෂ්පාදනය කරගන්න වෙනවා අපේ ජීවන පැවැත්මට, අපේ විවිධ කටයුතු පහසු කරගන්න සහ අපේ විවිධ අවශ්‍යතා සඳහා අපි යම් යම් නිෂ්පාදනයන් කරනවා. මුල් කාලයේ මිනිසාට තිබුණු තාක්ෂණය සහ වර්තමානයේ මිනිසාට තියෙන තාක්ෂණයේ පවතින පරස්පර භාවයේ මත නිෂ්පාදන ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් සිද්ධ වුණා. ඉතින් මිනිස්සු තමන්ගේ බුද්ධිය මෙහෙවලා නිෂ්පාදන සාධකත් එක්ක ස්වභාවික සම්පත් හොඳට හසුරුවලා මිනිස් අවශ්‍යතාවලට අවශ්‍ය විදිහට භාණ්ඩ නිෂ්පාදනය කරනවා. එතකොට මෙන්න මේ නිෂ්පාදන කර්මාන්තයක් කියන්නේ කුමක්ද කියන එකට ඔය සියලු අදහස් එකතු කරගන්න පුළුවන්. මිනිසා සතු ශිල්පීය සහ තාක්ෂණික ඥාණය යොදාගෙන අමුද්‍රව්‍ය හෝ වෙනත් සාධක උපයෝගී කරගෙන, කියන්නේ අමුද්‍රව්‍ය හෝ ඊට අවශ්‍ය වෙන ඕනෑම සාධකයක් උපයෝගී කරගෙන නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම මෙතෙන්දි සිද්ධ වෙනවා. නිමි හෝ අර්ධ නිමි, ඒ කියන්නේ අර අමුද්‍රව්‍යයේ ස්වභාවය වෙනස් කිරීමකට භාජනය කරලා අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය යොදාගෙන අපිට වටිනාකමක්, අපි අමුද්‍රව්‍යවලට වටිනාකමක් එකතු වෙන විදිහට තමයි මේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. එතකොට මේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භය සුවිශේෂී සංදිස්ථානයක් කරා රැගෙන යනවා 18-19 වන සියවස්වලදී. කාර්මික විප්ලවයත් එක්ක ලෝකේ ගොඩක් රටවල් කර්මාන්ත ශේත්‍රය තුල මහා පිබිදීමක් ඇති කර ගන්නවා. කර්මාන්ත ශේත්‍රයේ මහා පිබිදීමක් ඇති කර ගන්නවා මේ කාර්මික විප්ලවයත් එක්ක. ඔන්න ඔය කාලේ තමයි දරුවනේ ගෘහ කර්මාන්ත විදිහට තිබුණු සමහර කර්මාන්ත යන්ත්‍රෝපකරණ, එහෙම නැත්නම් ඒකට නව තාක්ෂණික ක්‍රම එකතු කරගෙන අර වෙනදා තිබුණු ස්වභාවයට වඩා ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා බවට පත් වුණා. මා කීවේ මෙන්න මේ කාර්මික විප්ලවයත් එක්ක තාක්ෂණික පෙරලියක් ලෝකේ ඇති වුණානේ. මෙන්න මේ තාක්ෂණික ක්‍රියාවලියත් එක්ක මිනිසුන් අතින් නිර්මාණය කරපු බොහෝ නිර්මාණවලට තාක්ෂණය මුසු වෙලා වෙනදටත් වඩා හොඳ ගුණාත්මක භාවයෙන් යුක්ත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා නිර්මාණය වුණා. ඉතින් ඔන්න ඔය දේ තමයි නිෂ්පාදන කර්මාන්ත තුලින් සිදුවන්නේ. ඉතින් එතකොට නිෂ්පාදනය කියන්නේ මොකක්ද කියන එක ඔබට පොඩි අර්ථයක් අදහසක් එන්න ඇති. යම් අමුද්‍රව්‍යයක ස්වභාවය අපේ තාක්ෂණය සහ බුද්ධිය උපයෝගී කරගෙන වෙනස් කරලා නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක් අපි ඒ ඇසුරින් නිර්මාණය කරනවා. අපි ඒකට කියනවා දරුවනේ නිෂ්පාදන කර්මාන්ත කියලා. නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව කතා කරන අතරෙම ලෝක ආර්ථිකය අපි බෙදනවා කොටස් තුනකට. ප්‍රාථමික ආර්ථිකය, ද්විතීක ආර්ථිකය සහ තෘතීක ආර්ථික කටයුතු කියලා. ප්‍රාථමිකයි කියලා කියන්නේ සෝබා දහමේ පවතින දේවල් ඒ ආකාරයෙන්ම භාවිතා කරනවා නම් අපි ඒකට කියන ප්‍රාථමික ආර්ථික කටයුත්තක් කියලා. සෝබා දහමේ දේවල් ඒ ආකාරයෙන්ම අපි භාවිතා කරනවා නම් අපි ඒකට කියන ප්‍රාථමික ආර්ථික කටයුතු කියලා. ඔබට මා මීට පෙර පාඩම්වලදී පැහැදිලි කළ කෘෂිකර්මාන්තය ප්‍රාථමික ආර්ථික කටයුත්තක්. මන්ද අපි සෝබා දහම දෙන අස්වැන්න තමයි ලබා ගන්නෙ. ඒක අපි ඒ ආකාරයෙන්ම ලබා ගන්නවා. ඛනිජ සම්පත් ගැනීම ප්‍රාථමිකයි. මන්ද ඛනිජ සම්පත් ගැනීමේදී අපි සිද්ධ කරන්නේ සෝබා දහම විසින් අපිට ලබා දෙන මැණික්, ඛනිජ වැලි, ෆොස්ෆේට්, මිනරන්, තඹ, රත්රන් වැනි ඛනිජ සම්පත් ලබා ගැනීම. ඉතින් අපි ඒකට කියනවා පුතේ ප්‍රාථමික ආර්ථික කටයුතු කියලා. ඒ වගේම සත්ව පාලනයත් ප්‍රාථමිකයි. අපි කිරි ගන්නවා ගවයන්ගෙන්. එය ප්‍රාථමිකයි. එතකොට ආකරපතල් වලින් ලබා ගන්නා ඛනිජ සම්පත්, ඒ වගේම කෘෂිකර්මාන්තයෙන් ලබා ගන්නා කෘෂිකාර්මික ද්‍රව්‍ය, ඒ වගේම සත්ව පාලනයෙන් ලබා ගන්නා සත්ව නිෂ්පාදන ද්‍රව්‍ය, මේවා අපි ප්‍රාථමික ආර්ථික කටයුතුසේ අරගන්නවා. මෙන්න මේ ලබා ගන්නා වූ මේ දේවල් වල ස්වභාවය වෙනස් කරන්න පුළුවන් නම් අන්න ඒකට තමයි අපි කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. ප්‍රාථමික ආර්ථික කටයුතු වලින් අපි ලබා ගන්නා වූ ඒ ද්‍රව්‍ය, එහෙම නැත්නම් ඒ ද්‍රව්‍ය අමුද්‍රව්‍ය විදිහට අරගෙන ඒකේ තියෙන ස්වභාවය අපි වෙනස් කිරීමකට ලක් කරනවා නම් අන්න එතන තමයි ළමයි නිෂ්පාදන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එතකොට අපි හිතමු අපි පොළව හාරලා යපස් ගන්නවා. පොළව හාරලා අපි මොකද කරන්නේ? යපස් ලබා ගන්නවා. මෙන්න මේ යපස් ලබා ගැනීම ප්‍රාථමික ආර්ථික කටයුත්තක්. අපි ඒකට කියනවා නිෂ්කර්ෂක කර්මාන්ත කියලත්. නිෂ්කර්ෂක. එතකොට මේ ලබා ගන්නා වූ ඛනිජ සම්පත්, එහෙම නැත්නම් යපස්, එහි ස්වභාවය වෙනස් කරනවා අපි උණු කරලා. ඒතර යපස් වල ස්වභාවය වෙනස් කරා උණු කරලා. අන්න එතකොට අර අපි ප්‍රාථමික ආර්ථික කටයුතු වලින් ලබාගත්තු ද්‍රව්‍ය අමුද්‍රව්‍ය ලෙස අරගෙන එහි ස්වභාවය වෙනස් කරාම අන්න අපිට නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක් ලැබෙනවා. ඒතර යපස් වලින් අපි යකඩ ගත්තා. එය නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක්. අන්න එතෙන්ට තමයි අපි කියන්නේ නිෂ්පාදන ආර්ථිකය කියලා. ඒකට අපි කියනවා නිෂ්පාදන ක්‍රියාවලිය කියලා. එහෙනම් ආර්ථිකයේ ප්‍රධාන අංශ දෙකක් තමයි අපි මේ හඳුනගත්තේ. ප්‍රාථමික ආර්ථිකය සහ ද්විතීක ආර්ථිකය. නොයසේනම් නිෂ්පාදන ආර්ථිකය. ඒකටම තමයි අපි කියන්නේ කර්මාන්ත අංශය කියලා. එතන තෘතීක ආර්ථිකය කියන්නේ මොකක්ද? ඔබට භූගෝල විද්‍යාව ඇතුළේ මේ ආර්ථික ක්‍රියාකාරකම් තුනම සාකච්ඡා කරනවා. යම් සේවයක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියන්නේ තෘතීක ආර්ථික ක්‍රියාවලිය. එහෙම නැත්නම් සේවා අංශය. මොනවද අපි මේ හඳුනගන්නා වූ සේවා ආශ්‍රිත කර්මාන්ත? තත් සේවා ආශ්‍රිත කටයුතු. බැංකු, රක්ෂණ, මූල්‍ය, අධ්‍යාපන, සෞඛ්‍ය, ආරක්ෂණ වගේ දේවල් සේවා අංශයට තමයි අපි ගොනු කරන්නේ. මන්ද ඒ තුලින් යම් නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. ඒ තුලින් සිදුවන්නේ පුතේ සේවාවක්. ඔබට සාකච්ඡා කරන සංචාරක ව්‍යාපාරය සේවා අංශයට අපිට ගන්න පුළුවන්. ඉතින් නිෂ්පාදන කර්මාන්ත පාඩම ඇතුලේ මම ඔබට කතා කරන අනිත් කොටස් දෙකත් මම ඔය කෙටියෙන් මතක් කරේ. එතකොට තමයි අපිට පාඩම පිළිබඳ හරවත් කරුණු රැසක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි ආර්ථිකයේ කොටස් කීයකට බෙදනවද? අපි ළමයි ආර්ථිකයේ බෙදනවා කොටස් තුනකට. මොනවද ඒ කොටස් තුන? ප්‍රාථමික ආර්ථික කටයුතු, ද්විතීක ආර්ථික කටයුතු සහ තෘතීක අංශය. එතකොට අපේ මාතෘකාව වන නිෂ්පාදන කර්මාන්ත කියන දේ අපි ගන්නේ ද්විතීක ආර්ථිකයක් විදිහට. ද්විතීක ආර්ථික කටයුත්තක් විදිහට අපි නිෂ්පාදන කර්මාන්තය හඳුන ගන්නවා. ඒ තුළ සිද්ධවන්නේ අපේ තාක්ෂණික සහ බුද්ධිමය ඥානය මෙහෙවලා යම් අමුද්‍රව්‍යයක ස්වභාවය වෙනස් කරලා ඒ තුළින් නිමි හෝ අර්ධ නිමි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. අන්න ඔය විදිහට තමයි පුතේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධවන්නේ. ඉතින් කාර්මික විප්ලවයත් එක්ක මහා විපර්යාසයකට ලක්වෙමින් යුරෝපා කරයෙන් ආරම්භ වෙච්ච මේ පෙරලිය වර්තමානයේ වන විට මුළු මහත් ලෝකයේ සිසාරා පැතිරෙමින් විවිධාකාර නිෂ්පාදන මානව පරිභෝජනය වෙනුවෙන් ඇති කරලා තියෙනවා. පහුගිය අවුරුදු 200ක් විතර කාලය ගත්තොත් පසුගිය වසර 200ක විතර කාලය තුල මෙන්න මේ කර්මාන්තංශයේ ඉතාමත්ම වේගවත් වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. පසුගිය වසර 200ක වගේ කාලය ගත්තොත් ඉතා වේගවත් වර්ධනයක් පෙන්눔 කරලා තියෙනවා. ඒකට හේතුව ලෝකේ බොහෝ රටවල් දරුවනේ කර්මාන්තංශයේ ඉස්සරහට ගියානේ. මිනිසුන්ගේ පරිභෝජන ක්‍රියාවලිය තවත් දියුණු වුණානේ. මිනිසුන්ට බාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව වර්ධනය වුණා. මෙන්න මේ සාධක නිසා ඉල්ලුම ගොඩක් ඉහළ ගියා. මෙන්න මේ ඉහළ ඉල්ලුමත් එක්ක මිනිසා විසින් තම නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා වේගවත් වෙලා කරලා තියෙනවා. ඉතා වේගවත් තත්වයකට අරගෙන ගිහිල්ලා තියෙනවා. නමුත් මේ නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාවලිය තුල තියෙන්නේ නම් අසමාන ව්‍යාප්තියක්. ලෝක නිෂ්පාදන කර්මාන්ත ක්‍රියාවලිය තුල පවතින්නේ පුතේ අසමාන ව්‍යාප්තියක්. ඒක සමාන ස්වභාවයකින් පැතිරිච්ච ස්වභාවයක් ස්වરૂපයක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් රටවල් නිෂ්පාදන කර්මාන්තයේ අතින් ගොඩක් ඉදිරියට ගියපු රටවල් තියෙනවා. නමුත් සමහර රටවල් වලට නම් ඒ තරම් දුරක් යන්න හැකියාව ලැබිලා නැහැ. ඉතින් අපි කතා කරමු ලෝකයේ මේ විදිහට කර්මාන්ත කොහොමද ස්ථාපිත වෙන්නේ සහ ඒ කෙරෙහි බලපාන සාධක මොනවද කියලා නිදසුන් කීපයක් ඇසුරින්. නිෂ්පාදන කර්මාන්තයක් ස්ථාපිත වීමේදී ඒ කෙරෙහි බලපාන සාධක තියෙනවා. මේ සාධකවලට අපි කියනවා කර්මාන්ත ස්ථානගත වීමේ සාධක කියලා. ඉතින් කර්මාන්ත ශාලාවක් මොන වගේ තැනකද ස්ථාපිත වෙන්නේ කියන කාරණේදී ඒ කෙරෙහි බලපාන බාහිර සාධක ගොඩක් තියෙනවා. ඒ සාධකවලට තමයි අපි පොදුවේ කියන්නේ කර්මාන්ත ස්ථානගත වීමේ සාධක කියලා. ඉතින් මෙන්න මේ වගේ කර්මාන්ත ස්ථානගත වීමේ, එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් යම් ස්ථානයක ස්ථාපිත කරනකොට ඒ පිළිබඳව සලකා බලන කාරණා අතර වැදගත් තැනක් ගන්න කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි අමුද්‍රව්‍ය. අමුද්‍රව්‍ය කියන සාධකය කර්මාන්තයක් ස්ථානගත වීමේදී දැඩි ලෙස සලකා බලපු කාලයක් තිබුණා. අමුද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද? යම් නිෂ්පාදනයක් කරන්න අවශ්‍ය මූලික ද්‍රව්‍ය. ඉතින් ඕනම කර්මාන්තයක් ආරම්භ කරන්න වැදගත් වෙනවා අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍යවල ස්වභාවයනේ අපි වෙනස් කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේදී. මේ අමුද්‍රව්‍ය අපිට වර්ග කරන්න පුළුවන් පුතේ කෘෂිකාර්මික අමුද්‍රව්‍ය සහ ඛනිජ පාදක කරගත් අමුද්‍රව්‍ය කියලා. දැන් කෘෂිපාදක අමුද්‍රව්‍ය කියන්නේ කෘෂිකර්මයෙන් ලබාගත්තු දේවල් ඇසුරින් ඒ කර්මාන්තයට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපය ගන්නව නම්. දැන් නිදසුනක් ලෙස අපි බලමුකෝ සීනි නිෂ්පාදනය. එතකොට සීනි නිෂ්පාදනය කරන්න අපි අමුද්‍රව්‍ය ලබා ගන්නෙ කෘෂිපාදකව. ඒ වගේම රෙදි නිෂ්පාදනයේදී, කිරියාශ්‍රිත ද්‍රව්‍ය නිෂ්පාදනයේදී අපි අමුද්‍රව්‍ය විදිහට ගන්නෙ කෘෂිකාර්මික අමුද්‍රව්‍ය. ඊට පස්සේ අපි තවත් අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරනවා ඛනිජ පාදක අමුද්‍රව්‍ය. ඛනිජ සම්පත් වලින් ගන්න දේවල් අපි ලබා ගන්නවා අමුද්‍රව්‍ය විදිහට. දැන් ඔය නිදසුනක් විදිහට ගත්තොත් යකඩ නිෂ්පාදනය බලන්නකෝ. යකඩ නිෂ්පාදනය කරද්දී පුතේ යකඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහට අපි භාවිතා කරන්නේ යපස්. ඉතින් ඒ නිසා යපස් තියෙන තැන්වල තමයි ඉස්සර යකඩ හා වාණේ කර්මාන්ත ශාලා ස්ථාපිත වුණේ. ඉතින් ඒ වගේ අමුද්‍රව්‍ය වලට අපි කියනවා ඛනිජ පාදක අමුද්‍රව්‍ය කියලා. අතීතේ නම් ගොඩක් වෙලාවට දැඩි ලෙස බලපෑවා අමුද්‍රව්‍ය තියෙන තැනක්ද කියලා කර්මාන්ත ස්ථානගත වෙනකොට. නමුත් වර්තමානයේ නම් පුතේ ප්‍රවාහණය හා සම්බන්ධ තාක්ෂණයේ දියුණු වෙච්ච නිසා අමුද්‍රව්‍ය වලට තිබුණු වැදගත්කම ටිකක් අඩු වුණා. ඒ වුණත් ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ පොත්පත් වලින් හොඳින් හඳුනගෙන ඇති ඇමරිකා එක්සත් ජනපදයේ පංචමහා විල් වටේ විශාල කාර්මික කලාපයක් තියෙනවා. අපි ඒකට කියනවා විල්බඩ කාර්මික කලාපය කියලා. මෙන්න මේ පංචමහා විල් ආශ්‍රිත කර්මාන්ත ශාලා ස්ථාපිත වුණේ මේ පංචමහා විල් වටා යපස් තිබුණ නිසා. යපස් තිබුණා, තවත් විවිධ ඛනිජ මූල තිබුණා. ඒ නිසා අමුද්‍රව්‍ය ලබා ගන්න පහසු වෙච්ච නිසා මේ පංචමහා විල් ආශ්‍රිතව දැවැන්ත කාර්මික කලාපයක් ඇමරිකා එක්සත් ජනපදය තුල බිහි වුණා. ඒ වගේම ඕගොල්ලෝ අහලා ඇති අපේ අසල්වාසී ඉන්දියාවේ තියෙනවා පුතේ දමෝදාර් කියලා ගංගාවක්. දමෝදාර්, මෙන්න මේ දමෝදාර් ගංගාව ආශ්‍රිතවත් යකඩ හා වාණි කර්මාන්ත ශාලා වැඩි වශයෙන් ස්ථාපිත වුණා. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශවල අමුද්‍රව්‍ය ඇසුරින් ගොඩක් කර්මාන්ත ශාලා බිහි වුණා. මේ කිසිම අමුද්‍රව්‍යයක් නැති රටවල් වලත් ඉතින් කර්මාන්ත ශාලා තියෙනවා. හොඳම උදාහරණය තමයි දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වෙලා නමුත් ෆීනික්ස් කුරුල්ලෙක් වගේ ලෝකයේ මත නැගී සිටපු දැවැන්ත ආර්ථිකයක් හිමි ජපානය. ජපානයේ අමුද්‍රව්‍ය නැහැ. එහෙනම් අමුද්‍රව්‍ය නැතුව කොහොමද ජපානයේ කර්මාන්ත ශාලා ස්ථාපිත වුණේ? එයාලා අමුද්‍රව්‍ය වලට වඩා තාක්ෂණය සහ ප්‍රවාහණය කියන සාධකය විශේෂ කරගත්තා. ඉතින් ඒ උදාහරණයෙන් ඔබට දැනෙනවා ඇති අමුද්‍රව්‍ය කියන සාධකය ඇතැම් විට දැන් එච්චර වැදගත් නැහැ වගේනේ. ඔව්, එහෙම වෙනස් වෙච්ච කර්මාන්ත ස්ථානගත වීමේ සාධකත් තියෙනවා. ඒ වගේම වෙළඳපළ කියන සාධකයක් පුතේ කර්මාන්තයක් ස්ථානගත වෙනකොට බලපාපු කාරණයක්. දැන් අපි අපේ නිෂ්පාදන ද්‍රව්‍ය වෙළඳපළට අරන් යන්න එපැයි. ඉතින් ඒ නිසා නිෂ්පාදනකරුව උත්සාහ කරා වෙළඳපළ ආසන්නෙම වෙළඳපළ ඇසුරින් කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න. ඒකට හේතුව තමයි පාරිභෝගිකයන් සහ නිෂ්පාදකයන් අතර සබඳතාවයේ ගොඩනගා ගන්න. ඉතින් ඒ අනුව තමයි හොඳ වෙළඳපළ පහසුකම් සහිත ප්‍රදේශ ආශ්‍රිතව කර්මාන්ත ස්ථාපිත වුණේ. හැබැයි ඉතින් අද නම් වෙළඳපළ කියන සාධකය එච්චරම වැදගත් නැහැ නේද? අද අපි භාණ්ඩ මිලදී ගන්නකොට විලඳපළට යනවද? හරි අඩුයි. දැන් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන මේ විවසනකාරී තත්වයත් එක්ක විලඳපළ කියන සාධකය තවත් පස්සට ගියානේ. බලන්න හරි අපූර්වට වෙනස් වුණානේ කාරණය. අපි එතකොට අද වැඩිපුරම භාණ්ඩ මිලදී ගැනීමේදී මාර්ගගත විලඳපළ ක්‍රමයකට තමයි අවතීර්ණ වෙලා තියෙන්නේ නේද? අපි මාර්ගගත විලඳපළ ක්‍රමයකට හෝ ජංගම විලඳපළ ක්‍රමයකට අවතීර්ණ වෙලා සමහර නිෂ්පාදන අපේ ගෙවල් වලට ගෙනල්ලා දෙනවනේ. ඉතින් ඒ නිසා අපි අන්තර්ජාලය හරහා ඇනවුම් කරලා වුණත් භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා විලඳපළ කියන සාධකයේ අද යම් තාක් දුරකට ප්‍රතික්ෂේප වෙමින් පවතින කර්මාන්ත ස්ථානගත වීමේ සාධකයක්. දැන් මේ සාධක දෙක චුට්ටක් තව හඳුනගත්තොත් අපි පුතේ අමුද්‍රව්‍ය තියෙන තැන ස්ථාපිත කරන්නේ අමුද්‍රව්‍යට වඩා නිමිද්‍රව්‍ය බර අඩු නම්. අමුද්‍රව්‍යට වඩා නිමිද්‍රව්‍ය බර අඩුයි නම් අපි ඒ වගේ කර්මාන්ත ශාලාවක් ස්ථානගත කරනවා අමුද්‍රව්‍ය තියෙන තැනම. ඒ කියන්නේ අමුද්‍රව්‍යට වඩා නිමිද්‍රව්‍ය බර වැඩි කියන එකෙන් අදහස් කරන්නේ ඒකේ අපද්‍රව්‍ය ගොඩක් තියෙනවා කියන එකනේ. මම නිදසුනක් කියන්නද? දැන් අපි හිතමු මෙහෙම යපස් උණු කරලා යකඩ හදනවනේ. ඉතින් අපි යපස් ටොන් 10ක් විතර උණු කරොත් යකඩ ටොන් 1ක් විතර ගන්න පුළුවන්. එතකොට අමුද්‍රව්‍යයක් වෙච්ච යපස් වලට වඩා නිමිද්‍රව්‍යයක් වෙච්ච යකඩ බර අඩුයිනේ. ඉතින් අපි යකඩ හදන ෆැක්ටරියක් කර්මාන්ත ශාලාවක් යපස් තියෙන තැනම හදන එක තමයි හොඳ. ඒ මොකද? එතකොට අපි යපස් ටොන් 10ක් විතර උණු කරලා යකඩ ටොන් 1ක් විතර වෙළඳපළට ගෙනියන්න පුළුවන්නේ. එහෙම නැත්නම් අපි කල යුත්තේ මොකද්ද? අර යපස් ටොන් 10ම වෙළඳපළට අරන් ගිහිල්ලා එක යකඩ ටොන් 1ක් හදනවා. ඉතින් අපරාධිනේ ප්‍රවාහන වියදම. ඒ නිසා අමුද්‍රව්‍ය වලට වඩා නිමිද්‍රව්‍යයේ බර අඩුයි නම් අපි ඒ වගේ කර්මාන්ත ශාලා හදන්නේ අමුද්‍රව්‍ය තියෙන තැන. අපි තව ලේසි උදාහරණයක් ගමුකෝ. සීනි නිෂ්පාදනය. අපි සීනි කර්මාන්ත ශාලාවක් හදන්නේ කොහෙද? අපි සීනි, එහෙම නැත්නම් සීනි හදන අමුද්‍රව්‍ය තමයි උග්ගස්. අපි උග්ගස් ගොඩාක් උණු කරාම, එහෙම නැත්නම් ඇඹරුවාම තමයි සීනි ටිකක් ලබා ගන්න පුළුවන්. ඒකේ අපද්‍රව්‍ය ගොඩක් වැඩි. ඉතින් අපි ඒ වගේ කර්මාන්ත ශාලාවක් හදන්න හොඳම කොහෙද? උග්ගස් තියෙන තැනමනේ. ඒකනේ ලංකාවේ සීනි නිෂ්පාදනාගාර, පැලවත්ත, හිඟුරාණ, සෙවනගල වගේ සීනි වතු ආශ්‍රිතවම තියෙන්නේ. අන්න පුතේ අපි ඒ වගේ කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්නේ අමුද්‍රව්‍ය තියෙන තැන. හැබැයි අමුද්‍රව්‍යයට වඩා බර වැඩි වෙන කර්මාන්තත් තියෙනවා. ඔය උදාහරණයක් විදිහට බීම නිෂ්පාදනය ගන්නකෝ. අපි බීම නිෂ්පාදනය කරන්න භාවිතා කරන පළතුරු වලට වඩා අපි බීම වල ප්‍රමාණය වැඩි වෙනවනේ. ඒකට අපි යම් යම් දේවල් එකතු කරනවා. ඉතින් එතකොට ඒ වගේ කර්මාන්ත ශාලාව වෙළඳපළේ හදන එක හරි හොඳයි. ඒකට හේතුව තමයි අමුද්‍රව්‍යයට තවත් දේවල් එකතු කරාම නිමිද්‍රව්‍යයේ බර වැඩි. ඒතර බර වැඩි නිමිද්‍රව්‍ය ගොඩ දුරක් ප්‍රවාහණය කරන්න අවශ්‍ය වෙනවනේ. ඊට වඩා හොඳයි අපිට වෙළඳපළේ මේ වගේ කර්මාන්ත ශාලාවක් හදන එක. ඒ වගේම ඔය ඉක්මනින් අරක් වෙන දේවල් බේකරි නිෂ්පාදන අපි වෙළඳපළේ තමයි ඒව හදන්නේ. ඉතින් ඒකෙන් පැහැදිලි මම මේ කරුණු දෙකක් ඔබට ගෙනහැර පෙන්නුවේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී බලපාන සාධක. ඉතින් ඒ වගේම තවත් සාධක ගොඩක් තියෙනවා. මං කෙටියෙන් කියන්නම් තව සාධක කීපයක්. කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වෙනකොට බලශක්තිය කියන සාධකයක් බලපානවා. බලශක්තියයි අපිට අවශ්‍ය වෙන්නේ. බලශක්තිය අවශ්‍ය වෙන්නේ දරුවනේ කර්මාන්ත ශාලාවල යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරන්න බලශක්තිය අවශ්‍යයි. අපි බලශක්තිය විදිහට මුල් කාලයේ ගල්ලඟුරු තමයි වැඩිපුර භාවිතා කරේ. ඒ නිසා ගල්ලඟුරු කෙත් තියෙන තැන්වල තමයි ගොඩක් කර්මාන්ත ශාලා ඉදා ස්ථාපිත වුණේ. ඒ වගේම ඛනිජ තෙල්, ජල විදුලිය, න්‍යෂ්ටික බලය නේද? දැන් න්‍යෂ්ටික බලය භාවිතා කරනවා ඔය ඉන්දියාව වගේ රටවල්. ඉන්දියාවේ තාරාපූර් කියන ප්‍රදේශයේ තියෙනවා න්‍යෂ්ටික බලාගාරයක්. ඉතින් ඒ වගේ ස්ථානවල කර්මාන්ත ශාලා ස්ථාපිත වෙනවා. එනම් බලශක්තියත් යම් තාක් දුරකට බලපෑවා. හැබැයි ඉතින් අදනම් බලශක්තිය එච්චර බලපාන්නේ නැහැ. ඇයි ඒ? බලශක්තිය කියන සාධකයේ පුතේ මේ වන විට වයර් එකක් දිගේ කම්බියක් දිගේ අරන් යන්න පුළුවන්නේ. ඒ නිසා අපි ගල් අඟුරු අරන් ගිහිල්ලා යකඩ උණු කරනවා වෙනුවට ගල් අඟුරු තියෙන තැන ගල් අඟුරු රත් කරලා විදුලි බලය බවට පරිවර්තනය කරලා අපේ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරනවා විදුලියෙන්. එතකොට අපිට හැම කර්මාන්ත ශාලාවකටම ගල් අඟුරු අරන් යාමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඉස්සර නම් ගල් අඟුරු තියෙන තැන්වල හැදුවේ ඒ නිසා. අපි ඉදිරියේදී ඔය යකඩ හා වාණි කර්මාන්තය ගැන කතා කරද්දී මේ සාධක කොහොමද හේතුනේ කියලා අපි ටිකක් කතා කරමු. න්‍යෂ්ටික බලයත් හරි ලාභදායි ක්‍රියාවලියක් බවට අදපත් වෙලා තියෙනවා. ඒ වගේම පුතේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී ප්‍රවාහණය කියන සාධකයක් වැදගත් වෙනවා. ප්‍රවාහණය මොකටද අපිට ප්‍රවාහණය වැදගත් වෙන්නේ? අමුද්‍රව්‍ය සහ නිමිද්‍රව්‍ය ප්‍රවාහණය කරන්න. නිෂ්පාදනාගාරයෙන් වෙළඳපළටත් නේද, අමුද්‍රව්‍ය තියෙන තැනින් අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරයටත් ආදී වශයෙන් මේ දේවල් ප්‍රවාහණය කරන්න අපි ප්‍රවාහන මාධ්‍ය භාවිතා කරනවා. ඉතින් ප්‍රවාහණයේ තියෙන තැන්වල කර්මාන්ත ශාලා ස්ථාපිත වෙනවා. ඒකනේ ලෝකේ ගොඩක් රටවල් වල විරල කලාපයේ කර්මාන්ත ශාලා තියෙන්නේ. පුතාල දැකලා ඇති ජපානේ සිටියම චුට්ටක් චෙක් කරොත් ජපානේ සිටියම තුල දැවැන්ත කර්මාන්ත ශාලා තියෙන්නේ කොහෙද? විරල ආසන්නේ ටෝකියෝ, යොකෝහමා, නාගසාකි, කිතාකියුෂු වගේ ප්‍රදේශ බැලුවොත් විරල ආසන්නේ තමයි ගොඩක් ස්ථාපිත වෙලා තියෙන්නේ. ඒකට හේතුව ජලය ආශ්‍රිත නාවික ප්‍රවාහණය ප්‍රබල නිසා. ඒ වගේම ගුවන් ප්‍රවාහණය, ගොඩබිම් ප්‍රවාහණය, දැන් ඒ වගේම පුතේ ප්‍රවාහණය ආශ්‍රිත තාක්ෂණයක් දියුණුයිනේ. දැන් බලන්නකෝ ඕනම දෙයක් ප්‍රවාහණය කරන්න යන්ත්‍ර සූත්‍ර තියෙනවනේ. දැන් තෙල් නැව් බලන වෙනම තෙල් ප්‍රවාහණය කරන්න තෙල් නැව් තියෙනවා. ඒ වගේම වෙනත් උපකරණ ප්‍රවාහණය කරන්න බහාලුම් නැව් තියෙනවා. මෝටර ප්‍රවාහණය කරන්න වෙනමම නිෂ්පාදනය කරපු ප්‍රවාහන මාධ්‍ය තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රවාහන තාක්ෂණය කියන එකත් අද ගොඩක් වැදගත් වෙලා තියෙනවා. අනිත් අතට කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී බලපාලා තියෙන තවත් සාධකයක් තමයි යටිතල පහසුකම්. යටිතල පහසුකම් කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී අපි බලනවා යටිතල පහසුකම් වල තත්වය හොඳයිද කියලා. මොනවද මේ යටිතල පහසුකම්? බැංකු, රක්ෂණ, සන්නිවේදන වගේ දේවල්. ඉතින් දැන් කර්මාන්ත ශාලාවකට අවශ්‍ය බැංකු සේවා ලබා ගන්න ලොකු දුරක් යන්න වුණා කියලා හිතන්නකෝ. එතකොට කර්මාන්ත ශාලාවට අමතර පිරිවැයක් ඒක. සන්නිවේදන පහසුකම් නැහැ කියලා හිතන්නකෝ. හරි ප්‍රශ්නයක් මෙහෙම වුණොත්. ඉතින් ඒ නිසා කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයන් එම කර්මාන්ත ශාලා ස්ථාපිත කරන්නේ මොන වගේ තැන්වලද? හොඳ සන්නිවේදන පහසුකම් තියෙන තැන්වල. ඉතින් එහෙනම් ඔබට පැහැදිලි සන්නිවේදනයත් හරි වැදගත්. ඒ වගේම ප්‍රාග්ධනයත් වැදගත් වෙලා තියෙනවා. කර්මාන්ත ශාලාවක් හදනකොට ඒ ඉඩම් මිලදී ගන්න, යන්ත්‍ර සූත්‍ර මිලදී ගන්න අන්න විශාල මූල්‍ය පිරිවැයක් දරන්න වෙනවා. අපි ඒකට කියනවා ප්‍රාග්ධනය කියලා. රාජ්‍යංශයත් ප්‍රාග්ධනය වැය කරනවා, පුද්ගලිකංශයත් ප්‍රාග්ධනය වැය කරනවා. අද නම් දැවැන්ත බහුජාතික සමාගම් විසින් ප්‍රාග්ධනය වැය කරනවා. දැවැන්ත බහුජාතික සමාගම් වල නම් ඔබ ඕන තරම් අහලා ඇති. ඉතින් ඒ වගේ සමාගම් විසිනුත් ප්‍රාග්ධනය වැය කරමින් කර්මාන්ත ස්ථාපිත කරන්න උත්සාහවන්ත වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රමය කියන සාධකයක් හරි වැදගත්. ශ්‍රමය කියන්නේ කර්මාන්තයක් ස්ථානගත වීමේදී බලපාන වැදගත් සාධකයක් වෙන්නේ. සමහර කර්මාන්තවලට පුතේ විශාල ශ්‍රමයක් අවශ්‍ය වෙන නිසා. දැන් අපිට ශ්‍රමය බෙදන්න පුළුවන් කොටස් දෙකකට, පුහුණු ශ්‍රමය සහ නොපුහුණු ශ්‍රමය කියලා. දැන් සමහර කර්මාන්ත ශාලා තියෙනවා පුහුණු ශ්‍රමය තියෙන ප්‍රදේශවලම තමයි ස්ථාපිත වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන කර්මාන්තය දිහා බලන්නකෝ. එහෙම නැත්නම් අධිතාක්ෂණික උපකරණ, අපි පාවිච්චි කරන ජංගම දුරකථන, පරිගණක, එහෙම නැත්නම් වෙනත් පරිගණක උපාංග, මේ විවිධ ඉලෙක්ට්‍රොනික උපකරණ නිෂ්පාදනය කරද්දී පුතේ ඒ පිළිබඳ දැනුමක් තියෙන පුද්ගලයන් ඉන්න ප්‍රදේශවල තමයි එවැනි කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් ලෝකයේ ඉලෙක්ට්‍රොනික කර්මාන්තය බිහි කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේනේ. ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා එක් ප්‍රදේශයක් කැලිෆෝනියාව ආශ්‍රිතව සිලිකන් නිම්නය කියලා. සිලිකන් නිම්නය, මෙන්න මේ සිලිකන් නිම්නය ආශ්‍රිතව ඉදිවෙච්ච තාක්ෂණික විශ්වවිද්‍යාලවල ඉගෙනගත්තු සේවක දරුවන්, එහෙම නැත්නම් ශිෂ්‍යයන් ඒ ආසන්න ප්‍රදේශවල ඔවුන් ඉගෙනගත්තු දැනුමෙන් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන නිර්මාණය කරන්න, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ඇති කරන්න කර්මාන්ත ශාලා පටන් ගත්තා. ඔන්න ඔය පිබිදීමත් එක්ක තමයි ඇමරිකා එක්සත් ජනපදයේ සිලිකන් නිම්නය ආශ්‍රිතව ඉලෙක්ට්‍රොනික කර්මාන්තය බිහිවන්නේ. ඉතින් බලන්න එම කර්මාන්ත ස්ථාපිත වෙන්න ශ්‍රමය බලපාපු විදිහ. හැබැයි පුතේ සමහර කර්මාන්තවලට පුහුණු ශ්‍රමය වගේම නුපුහුණු ශ්‍රමයක් ඕන වෙනවා. දැන් අපි හිතමු නැව් නිෂ්පාදනය. ඒකට ඉංජිනේරුවන් වගේ පුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා, කාර්මික ශිල්පීන්. ඒ වගේම එහි තියෙන වෙනත් කටයුතු සිද්ධ කරන්න නුපුහුණු ශ්‍රමයක් අවශ්‍ය වෙනවා. එහෙනම් ශ්‍රමය කියන සාධකය වැදගත් වෙනවා. දැන් ලංකාව දෙස හැරෙන්නකෝ. අපේ රටේ ප්‍රධාන ආර්ථික කටයුත්තක් තමයි ඇඟලුම් නිෂ්පාදනය. හැබැයි ඉතින් අපි ඔය හදන නිර්මාණය කරන ඇඟලුම් අලෙවි වෙන්නේ අපේ රටේ නෙවෙයිනේ, නේද? බොහෝ විට ඇමරිකා එක්සත් ජනපදයේ. ඒතර අපි ඒ නිමිද්‍රව්‍ය එහෙට යවනවා. කිලෝමීටර 10 ගානක් සාගරයේ තරණය කළා තමයි මේ ඇඳුමක් වෙළඳපළ සොයාගෙන යන්නේ. ඒ වගේම අමුද්‍රව්‍ය තියෙන්නේ බොහෝ දුර බැහැර. ඉතින් අමුද්‍රව්‍ය ගේන්නේ ඒ රටවල් වලින්මයි. බලන්නකො ඉතින් අමුද්‍රව්‍ය හෙංගෙනැල්ලා අපේ රටේ රෙදි ටික මහලා නිමිද්‍රව්‍ය නැවත ඒ රටට අරන් යනවා. ඉතින් ලොකු පිරිවැයක් ඔවුන් ප්‍රවාහණය වෙනුවෙන් දරනවා. ඒ වුණත් ඔවුන්ට ලාභයි අපේ වගේ රටකේ කර්මාන්තේ ස්ථාපිත කරන එක. ඒ මොකද? ඒකට හේතුව අපේ රටවල් වල අඩු වැටුපට සේවය කරන ශ්‍රම සම්පත තියෙන නිසා. දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටක කම්කරු වැටුප ගොඩක් වැඩිනේ. ඒ නිසා යාලට ඒ වැටුප් ගෙවලා නිමි භාණ්ඩේ මිල තීරණය කරන්න අපහසුයි. අනේ එතකොට යාලා කරන්නේ තුන්වෙනි ලෝකයේ විශේෂයෙන් ආසියාව, අප්‍රිකාව වගේ රටවල් වලට යාලගේ ඇනවුම් ලබා දෙනවා. ඇනවුම් ලබා දීලා අපි හරහා ඒවා මහලා යාලගේ වෙළඳපළට රැගෙන යනවා. දැන් මේ දවස්වල ගොඩක් කතා කරනවා නේද GSP සහනය පිළිබඳව. ඉතින් අන්න ඒ වගේ අපිට ඇඟලුම් සම්බන්ධ ඇනවුම් අපි ඒකට කියන කෝටා එකක් ලැබෙනවා. අපිට ඒ කෝටා එක ලැබෙන්නේ අපේ රටේ ශ්‍රම සම්පත තියෙන නිසා. හැබැයි ඉතින් දියුණු රටවල් නම් දැන් ශ්‍රම සම්පත වෙනත් පැත්තකට යොමු කරගෙන තියෙනවා තාක්ෂණයත් එක්ක. ඒ කියන්නේ රොබෝ තාක්ෂණය වගේ දේවල් නිසා සමහර මිනිසුන් විසින් කළ ක්‍රියාකාරකම් යන්ත්‍රයකට බාර දෙන්න ඇතැම් රටවල් සමත් වෙලා තියෙනවා. දැන් ජපානයේ ඇතැම් මෝටර රථ නිෂ්පාදනය කරන සමාගම්, ඔබට ඉදිරියේදී මේව සාකච්ඡා කරනවා, මෝටර රථ නිෂ්පාදනය කරන දැවැන්ත සමාගම් තම නිෂ්පාදන සිදු කරන්නේ රොබෝ තාක්ෂණය භාවිතා කරලා. ඉතින් ඒක අර ශ්‍රමය කියන සාධකයට හොඳ විකල්පයක් වුණා. ඉතින් ඒ නිසා ශ්‍රමයත් කර්මාන්ත ස්ථානගත වීමේදී දැඩි ලෙස බලපාපු කාරණයක්. ඒ වගේම පුතේ කර්මාන්ත ස්ථානගත වීමේදී බලපාන තවත් සාධකයක් තමයි රාජ්‍ය ප්‍රතිපත්ති. රාජ්‍ය ප්‍රතිපත්ති කියන්නේ රජය තීරණය කරනවා යම් යම් ප්‍රදේශවල කර්මාන්ත ශාලා හදන්න ඕනි කියලා. ඉතින් රජය සමහර විට මේ වගේ තීන්දුව තීරණ ගන්නේ වෙනත් අරමුණක් පෙරදරි කරගෙන. සමහර විටේ ප්‍රදේශයේ සේවා නියුක්තියට විසඳුමක් ලබා දෙන්න, ඇතැම් විටේ ප්‍රදේශයේ ප්‍රාදේශීය සංවර්ධනයක් ඇති කරන්න, මෙන්න මේ වගේ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්ති මත රජයන් විසින් කාර්මික ජනපද, කර්මාන්ත පුර, කර්මාන්ත ගම්මාන නිර්මාණය කරලා සමහර විටේ නිර්මාණය කරපු ස්ථානවලට බදු සහන ලබා දීලා අර නිෂ්පාදකයන් දිරිගන්වනවා. දිරිගන්වලා ඒ ප්‍රදේශවල කර්මාන්ත ස්ථාපිත කරනවා. දැන් අපේ රටේ නම් ඇඟලුම් කර්මාන්තය බලන්නකො. ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත වෙන්න හේතුවක් වුණේ ඔන්න ඔය කියන රාජ ප්‍රතිපත්ති. දැන් ඉන්දියාවෙත් තියෙනවා මේ වගේ ප්‍රතිපත්ති. ඔබ අහලත් ඇති සමහර විට ඉන්දියාවේ පස් අවුරුදු සැලසුම් ප්‍රතිපත්තිය එයාලගේ කර්මාන්ත ස්ථානගත වීමේ සාධකයක් විදිහට දැඩි ලෙස බලපෑවා. ඉතින් පුතේ මම මේ කීවේ ඔබට වැදගත් වන කර්මාන්ත ස්ථානගත වීම කෙරෙහි බලපාන වැදගත් සාධක කීපයක්. ඉතින් මේ සාධකවල වැදගත්කම මත, මූලික සාධකවල වැදගත්කම මත කර්මාන්තයක් ස්ථානගත වෙනවා. හැබැයි කවදාවත් මේ කියපු සියලු සාධක සපුරපු තැනක් නම් හොයාගන්න බැරි වෙයි. නමුත් කර්මාන්තයේ ස්වභාවය අනුව අත්‍යවශ්‍යම සාධක සපුරන තැන කර්මාන්තයේ ස්ථාපිත කරන්න බොහෝ කර්මාන්ත කරුවන් උත්සුක වෙනවා. ඉතින් ඒ නිසා වැඩි සාධක ප්‍රමාණයක් කේන්ද්‍රගත වූ ස්ථානයක කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වෙනවා. ඔන්න ඔය විදිහට තමයි පුතේ කර්මාන්ත ස්ථානගත වීමේ ක්‍රියාවලිය සිදුවන්නේ. ඉතින් මෙන්න මේ සාධක මත ගොඩනැගෙන නිෂ්පාදන කර්මාන්ත කීපයක් ඇසුරින් අපි මේ සාධකයේ පිළිබඳව මදක් සොයා බලමු. අපි දැන් උත්සාහ කරන්නේ අන්න ඒ කටයුත්තට. ලෝක නිෂ්පාදන කර්මාන්ත ශේත්‍රය තුළ ලොකු වැදගත්කමක් හිමි කරගන්න කර්මාන්තයක් තමයි පුතේ යකඩහාවානේ කර්මාන්තය. යකඩහාවානේ නිෂ්පාදනය ගොඩක් පැරණි කර්මාන්තයක්. 18 වන සියවසේ මුල් කාලයේදී කාර්මික විප්ලවයත් එක්ක මේකේ ලොකු දියුණුවක් ඇති වුණා. නමුත් ඊට පෙර ඉඳන්ම යකඩ නිෂ්පාදනය කරලා තියෙනවා. යපස්, ගල් අඟුරු, හුණුගල් මෙන්න මේ වගේ දේවල් බහුල රටවල් වල තමයි මුල් කාලයේ යකඩහා වානි නිෂ්පාදන කර්මාන්තයේ ස්ථානගත වුණේ. හැබැයි ඉතින් පස්සේ අමුද්‍රව්‍ය පිටරටින් ගෙන්නලා, ඒ කියන්නේ ආනයනය කරලා දියුණු මට්ටමින්, දියුණු තත්වයෙන් යකඩහා වානි නිෂ්පාදනය කරන රටවලුත් ලෝකේ නැතුවම නෙවෙයි. තමන්ගේ කාර්මික ශක්තියත් එක්ක යකඩ නිෂ්පාදනය කරන්න පුළුවන් රටවල් තියෙනවා. ගොඩක් වෙලාවට පුතේ යම් රටක කාර්මික ශක්තිය තීරණය කරන සාධකයක් තමයි මේ යකඩ නිෂ්පාදනය. ඒකට හේතුව තමයි බොහෝ උපකරණ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍යයක් තමයි යකඩ. ඒ කියන්නේ යපස් උණු කරලන යකඩ ගන්නෙ. එතකොට යකඩ නිමිද්‍රව්‍යයක් වගේම සමහර කර්මාන්තවලදී අමුද්‍රව්‍යයක් වෙනවා. ඒ වගේම දැන් අපි හිතමු වානේ හදනකොට යකඩ භාවිතා කරනවා. සමහර විට වෙනත් ලෝහත් එක්ක මිශ්‍ර කරනවා, තව පදම් කරනවා. මෙන්න මේ විදිහට අපි ගුණාත්මක භාවයෙන් උසස් යකඩ නිෂ්පාදනය කරනවා ඒ සඳහා පවතින අධික ඉල්ලුම නිසා. තේරුණා නේද? දැන් කාර්මික විප්ලවයේ සිද්ධ වෙච්ච මුල් කාලයේ ලෝකේ විශාල වශයෙන් යකඩ යන්ත්‍රෝපකරණ, විදුලිය, ප්‍රවාහන ශේත්‍රය වගේ දේවල් සඳහා භාවිතා කරා. ඒ කාලේ පුතේ ඔන්න ඔය කියන ශේත්‍රවලින් 90%කම භාවිතා කරේ යකඩහා වානේ. පස්සේ නම් ඉතින් ඇලුමිනියම් සොයාගත්තට පස්සේ ලෝකයේ යකඩවලට තිබුණු වැදගත්කම යම් තාක් දුරකට අඩු වෙන්න නම් පටන් ගත්තා. ඒ නමුත් යකඩවල තියෙන විශේෂ ගුණ ලක්ෂණ නිසා, යකඩවල තියෙන ඉතාම වැදගත් ගුණාංග නිසා අදටත් ලෝකයේ යකඩ සහ වාණි නිෂ්පාදනය සඳහා සිදු කරන කර්මාන්ත නම් ගොඩාක් වැඩි. ලෝකේ ප්‍රධාන යකඩ නිෂ්පාදිත රටවල් තියෙනවා. ලෝකේ දෙවැන්තම යකඩ නිෂ්පාදනය කරන රට තමයි පුතේ චීනය. චීනයේ මතුපිට යපස් විශාල වශයෙන් තියෙනවා. චීනේ දකුණු මෙන්චූරියා කියලා ප්‍රදේශයක් තියෙනවා, බෙයිජින් කියලා ප්‍රදේශයක් තියෙනවා, ෂංෂුවාන් කියලා ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ ප්‍රදේශවල පුතේ සාල වශයෙන් යකඩ නිෂ්පාදනය කරනවා. ඒ වගේම ජපානයත් ලෝකේ දෙවැන්ත යකඩ නිෂ්පාදකෙක්. දැන් එතකොට අන්න ජපානය කියන රටේ කොහොමද යකඩ නිෂ්පාදන කර්මාන්තය ස්ථාපිත වුණේ? ආනයනික අමුද්‍රව්‍ය මත. තේරුණා නේද? ආනයනික අමුද්‍රව්‍ය මත තමයි ජපානයේ යකඩ හාක්වාණි කර්මාන්ත ශාලා ස්ථාපිත වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ යකඩ සහ වාණි නිෂ්පාදනාගාර ලෝකයේ ඇතිවීමේදී අර අපි කියපු කර්මාන්ත ස්ථානගත වීමේ සාධක බලපානවා. දැන් ගොඩක් වෙලාවට අමුද්‍රව්‍ය අවශ්‍යයිනේ. එහෙනම් යකඩ කර්මාන්ත ශාලාවක් තියෙන්නේ මොන වගේ ප්‍රදේශවලද? යපස්, හුණුගල් වගේ නිෂ්පාදන අමුද්‍රව්‍ය තියෙන ප්‍රදේශවල. ඒ නිසා මුල් කාලයේ විශාල වශයෙන් කර්මාන්ත ශාලා යපස් කෙත්තාශ්‍රිතව තමයි ස්ථාපිත වුණේ. ඒ වගේම බලශක්තියත් අවශ්‍ය වුණා. යපස් උණු කරන්න එපැයි. යපස් උණු කරන්න ගල්ලඟුරු භාවිතා කරපු නිසා යකඩහා වානේ කර්මාන්ත ශාලා වැඩිපුරම ස්ථාපිත වුණේ ගල්ලඟුරු තියෙන තැන්වල. එහෙනම් යකඩහා වානේ කර්මාන්තයේ නිදසුණක් ලෙස ගත්තොත් ඒ වගේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වෙන්නේ මොන වගේ තැනකද? අමුද්‍රව්‍ය විදිහට යපස් සහ බලශක්තිය විදිහට ගල්ලඟුරු තියෙන තැන්වල. පැහැදිලි නේද? හැබැයි අද වන විට නම් මේක වෙනස් වෙලා. අමුද්‍රව්‍ය කියන සාධකය ටිකක් වෙනස් වෙලා. හේතුව තමයි දැන් නම් ගොඩක් රටවල් පිට රටින් ගේන ආනයනික අමුද්‍රව්‍ය මතනේ කර්මාන්තය කරගෙන යන්නේ. අනේ එතකොට අමුද්‍රව්‍ය තියෙන තැනම අද කර්මාන්ත ශාලා දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට බෙරළ කලාපයේ තමයි කර්මාන්ත ශාලා තියෙන්නේ. එහෙනම් යකඩහා වානේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී අමුද්‍රව්‍ය වලට තිබුණු මූලිකත්වය මොකද වුනේ? වෙනස් වෙමින් පවතිනවා. ඒ විතරක් නෙවෙයි, ගල්ලඟුරු අවශ්‍ය වුණානේ යපස් උණු කරන්න. මෙතන යකඩ උණු කරන්න ගල්ලඟුරු භාවිතා කරානේ. හැබැයි අද වෙන විට ගල්ලඟුරු භාවිතා කරලා ඒ හදපු උදුන්, අපි ඒවට කිව්වා විවෘත උදුන් කියලා, ගල්ලඟුරු උදුන් වෙනුවට පුතේ අද භාවිතා කරන්නේ විදුලි උදුන්. අපි ඒවට කියනවා ධාරා ඌෂ්මක කියලා. මෙන්න මේ විදුලි උදුන් පාවිච්චි කරන නිසා අද ගොඩක් යකඩ හා වානි කර්මාන්ත ශාලා යපස් ගල්ලඟුරු තියෙන තැනම ස්ථාපිත වෙන්න ඕනේ නැහැ. ඒ නිසා යකඩහාවානි කර්මාන්තයට වැදගත් වෙච්ච අමුද්‍රව්‍ය සහ බලශක්තිය කියන සාධකය අද ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒ සාධකද මොකද වෙලා තියෙන්නේ? ප්‍රතික්ෂේප වෙලා. එහි වැදගත්කම අඩු වෙලා තමයි තියෙන්නේ. ප්‍රවාහනයේ කියන සාධකේ නම් ඔන්න වැදගත් වෙලා. ඒ මොකද? පිට රටින් නැත්තම් වෙනත් විදේශ රටවලින් අමුද්‍රව්‍ය ගෙනහැල්ලා කර්මාන්තේ ස්ථාපිත කරන නිසා බොහෝ විට අදවන විට ප්‍රවාහන සාධකය හොඳින් තියෙන රටවල් වල තමයි මේ වගේ කර්මාන්ත ශාලා ස්ථාපිත වෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම, දැන් භූගෝල විද්‍යාව කරන දරුවෝ දන්නවා සමහර රටවල් වලට විරලක් නැහැ. දැන් විරලක් නැති රටකට පුළුවන්ද මේ වැඩේ කරන්න? අපහසුයි නේද? එහෙනම් විරලක් තියෙන නාවික ප්‍රවාහණයට ප්‍රවාහන පහසුකම් පවතින රටවල් වල තමයි මෙන්න මේ කර්මාන්ත ශාලා වැඩි වශයෙන් ස්ථාපිත වන්නේ. ඉතින් එහෙනම් ප්‍රවාහනය කියන සාධකය අද වෙනදට වඩා වැදගත් වෙලා තියෙනවා. ඒ වගේම දැන් පුතේ ඔය යකඩ නිෂ්පාදනය කරද්දී හරි අලුත් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා මෑත කාලීනව ඔබට ඒක හුරුයි. අබලි යකඩ එහෙම නැත්තම් සුන්බුන් යකඩ භාවිතා කරනවා. පරණ යකඩ කියන්නේ අන පරණ යකඩ එහෙම නැත්තම් සුන්බුන් යකඩ ප්‍රතිචක්‍රීයකරණය කරලා අපි නැවත යකඩ නිෂ්පාදනය කරන ක්‍රියාවලියකට යොමු වෙලා තියෙනවා. දැන් ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනකොට පුතේ සුන්බුන් යකඩ තියෙන තැන කර්මාන්ත ශාලා හදන්න පුළුවන්. දැන් අර ඉස්සර කර්මාන්ත ශාලාවක් ස්ථානගත වෙන්න බලපාපු අමුද්‍රව්‍ය කියන සාධකය තවත් වෙනස් වෙනවනේ. දැන් ජපානය වගේ රටක් ගත්තොත් එයා හරි ලස්සනට ඔය ප්‍රතිචක්‍රීයකරණයේ ක්‍රියාවලිය සිද්ධ කරලා සුන්බුන් පරණ යකඩ වලින් යකඩ නිෂ්පාදනය කරනවා. ඉතින් ඒ නිසා යකඩ හාවානේ කර්මාන්ත ශාලාවක් ස්ථාපිත වීමේදී සුන්බුන් යකඩ ලබා ගන්න පහසුකම තියෙන එකත් වැදගත් වෙනවා. දැන් ආන් එතකොට පුතාලට තේරෙනවා ඇති ප්‍රවාහණය කියන සාධකය ගොඩක් වැදගත් වෙලා තියෙනවා කියලානේ. එතකොට යකඩ හාවානි කර්මාන්තය නිදසුනක්සේ ගත්තහම අමුද්‍රව්‍ය බලශක්තිය වගේ සාධක ප්‍රතික්ෂේප වෙලා ප්‍රවාහණය වගේ සාධක අද වෙළඳපළට දැන් ප්‍රවාහණය වගේ සාධක අද වැදගත් වෙලා තියෙනවා. වෙළඳපළ කියන සාධකයක් වැදගත්. මොනවටද වෙළඳපළ අවශ්‍ය වෙන්නේ පුතේ? භාණ්ඩ අලවි කරන්න වෙළඳපළක් අවශ්‍යයි. ගොඩක් වෙලාවට ඇමරිකා එක්සත් ජනපදයේ, ජපානයේ යකඩහා වාණි කර්මාන්ත ශාලා ආසන්නවම යකඩහා වාණි භාවිතා කරන වෙනත් කර්මාන්ත ශාලා තියෙනවා. දැන් අපි හිතමු යකඩ නිෂ්පාදනාගාරය ළඟම තියෙනවා පුතේ මෝටර රථ නිෂ්පාදනාගාරයක්. ඉන්දියාව අපි ගත්තොත් ජැම්ෂෙඩ්පුර්. ඒතර එතනම යකඩ නිෂ්පාදනාගාරයක් තියෙනවා, මෝටර රථ නිෂ්පාදනාගාරයක් තියෙනවා. එතකොට ඒ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කරන යකඩවලට එතනම වෙළඳපළක් තියෙනවා. ඉතින් අන්න බලන්න වෙළඳපළ වැඩි වෙනකොට එතන තව තවත් කර්මාන්ත ශාලා ස්ථාපිත වෙනවා. දැන් සමහර රටවල් විශාල වශයෙන් යන්ත්‍රෝපකරණ නිපදවනවානේ. ඉතින් ඒ යන්ත්‍රෝපකරණ නිපදවනකොට ඒ සඳහා යකඩ අවශ්‍යයිනේ. අන්න ඒ වගේ යන්ත්‍රෝපකරණ ආශ්‍රිතව හොඳ වෙළඳපළක් තියෙනවා නම් ඒ වගේ රටවල් වලත් යකඩ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. එහෙනම් වෙළඳපළ සාධකය අද ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා තමා චීනය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය වගේ රටවල් අතිවිශාල වශයෙන් යපස් නිෂ්පාදනය ඇසුරින් යකඩ නිෂ්පාදනය කරන්නේ. අනිත් එක තමයි පුතේ මේ කර්මාන්තය දැවැන්ත කර්මාන්තයක්නේ. මේක අපි ඔය සාමාන්‍ය ප්‍රාග්ධනයකින් කරන්න පුළුවන් කර්මාන්තයක් නෙවෙයි. ඒ නිසා අද ගොඩක් වෙලාවට ප්‍රාග්ධනය කියන සාධකයක් වැදගත් වෙලා තියෙනවා. හොඳ ප්‍රාග්ධනයක්, හොඳ මූල්‍ය පිරිවැයක් තියෙන, එහෙම ආර්ථික ශක්තියක් තියෙන රටවල් තමයි යකඩහාවානි කර්මාන්තයට අද එකතු වෙලා තියෙන්නේ. ඒ වගේ රටවල් වලට විශාල තැනිතලා භූමියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම තාක්ෂණික ඥානය වැදගත් වෙනවා. දැන් ඉස්සරට වඩා හොඳ ගුණාත්මක භාවයකින් යුක්ත යකඩ නිෂ්පාදනය කරන්න, ඒ වගේම යකඩවානි කර්මාන්තයේ බලශක්ති භාවිතය අඩු කරන්න, හොඳ උෂ්ණත්වයට හොඳ පීඩනයකට ඔරොත්තු දෙන ශක්තිමත් යකඩ නිෂ්පාදනය කරන්න, ඒ සඳහා අවශ්‍ය පර්යේෂණ සිද්ධ කරන්න, මෙන්න මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහ විද්‍යාත්මක දැනුම තියෙනවා නම් පුතේ අන්න ඒ වගේ රටවල් වලත් යකඩහාවානේ කර්මාන්තය ස්ථාපිත වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට බලනකොට ලෝකයේ යකඩ සහ වානේ කර්මාන්තය ගත්තොත් අද වන විට කර්මාන්ත ස්ථානගත වීමේ සාධක වලින් සුවිශේෂී වෙන කර්මාන්තයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේ සේරම සාධක දිහා බලනකොට ලෝකෙ දැවැන්තම යකඩ නිෂ්පාදකයා විදිහට අපිට හඳුනගන්න පුළුවන් චීනය කියන රට. චීනයට හිමි වෙලා තියෙන ප්‍රතිශතක වටිනාකම 2012 වර්ෂයේ වන විට 51%. ඉතින් මුළු ලෝකේම හදන යකඩ වලින් 51%කටත් වඩා චීනය හදනවා. එතකොට අපි බලන්න ඕනේ ඇයි චීනය කියන රටේ මේ විදිහට මේ කර්මාන්තය මේසා විශාල වශයෙන් වර්ධනය වුණේ. අන්න අපි පෙර කීව ස්ථානගත වීමේ සාධක චීනයට අඩු වශයෙන්ද තියෙන්නේ? නැහැ, වැඩි වශයෙන්. ඒ නිසා චීනය යකඩ හා වානි කර්මාන්තයෙන් ඉදිරියට ආපු රටක් බවට පත් වුණා. දෙවෙනි තැන ගනි ජපානය, ඊට පස්සේ යුරෝපීය රටවල් පොදුවේ තුන්වෙනි ස්ථානයේ ඉන්නවා දකුණු කොරියාව සහ ඉන් අනතුරුව රුසියාව පිළිවෙලට යකඩ නිෂ්පාදනය තුල ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මා ඔබට මේ කියන්න උත්සාහ කරේ ලෝකයේ නිෂ්පාදන කර්මාන්තයක් ස්ථානගත වීමට බලපාන මූලික සාධක යටතේ එක් කර්මාන්තයක් ස්ථානගත වීමේ ස්වභාවය පැහැදිලි කරන එක. ඉතින් ඒ අනුව ඔබට පැහැදිලි ඇති තේරෙන්නේ නැති විවිධ සාධකවල මූලිකත්වය මත නිෂ්පාදන කර්මාන්ත ස්ථානගත වෙන විදිහ. ඉතින් අපි තවත් දිනකදී මෙවැනිම කර්මාන්තයකින් මෙවැනිම තවත් කර්මාන්ත කීපයක ස්ථානගත වීමේ සාධක කෙතරම් දුරට වෙනස් වෙලා තියෙනවද, කෙතරම් දුරට නවීකරණය වෙලා තියෙනවද කියලා සාකච්ඡා කරමු. ඒ ඇසුරින් කර්මාන්ත පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කරගනිමින් එළඹෙන විභාගයේ මේ හා සම්බන්ධ ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු සපයා හොඳ විභාග ජයග්‍රහණයක් ලබා ගන්න එය ශක්තියක් කරගමු. ඉතින් අද දවසේ මා මේ සාකච්ඡා කිරීම හමාර කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.